සුබ සන්ධ්‍යාවක් වේවා දුවේ පුතේ. අද මම පුතාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේ නවවන වැඩසටහනේ තුන්වන පාඩමේ දෙවන වැඩසටහනයි. නිවැරදි ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත මූලධර්ම පිළිබඳව පුතාලට පසුගිය කොටසින් සාකච්ඡා වුණේ 10 ශ්‍රේණියේ තුන්වන පාඩම් ඒකකය වන නිවැරදි ඉරියව් පවත්වා ගනිමු පාඩමට අදාළව. නිවැරදි ඉරියව්වක් කියන්නේ මොකක්ද? නිවැරදි ඉරියව්වක් පවත්වා ගන්නේ කොහොමද? ඒවා මොනවාද? ඒවායින් ඇතිවන ප්‍රයෝජන වගේ ප්‍රධාන කරුණු. මම හිතනවා ඔයාලට ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවා කියලා. ඉතින් මම අද සාකච්ඡා කරන්න යන්නේ මම කලින් කිව්වත් වගේ නිවැරදි ඉරියව්වක් සඳහා බලපාන ජීවයාන්ත මූලධර්ම මොනවාද කියලා. අපිට ඒ ගැන සාකච්ඡා කරද්දී 10 ශ්‍රේණියේ පෙළ පොත අවශ්‍ය වෙනවා. පාඩමට අදාළ රූප සටහන් විස්තර කරන්න. ඒ නිසා දුවේ පුතේ මම අවශ්‍ය අවස්ථාවලදී ඔයාලට පෙළ පොතට අදාළ රූප සටහන් ගැන කියන්නම්. ඒ අවශ්‍ය අවස්ථාවලදී පෙළ පොත භාවිතයට ගන්න. අපි එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වෙනව නේද දුවේ පුතේ? ඒ වගේම අපි ක්‍රීඩා ක්‍රියාකාරකම් වලත් නිරත වෙනවා. දැන් කලින් පාඩමේ සඳහන් කළා වගේ ඇවිදීම, දිවීම, පැනීම වගේ ක්‍රියාකාරකම් වලදී වගේම යගුලිය දැමීම, හෙල්ල විසිකිරීම වැනි ජවන මෙන්ම පිටිය ක්‍රීඩාවලදීත් අපි නිවැරදි ඉරියව්වලට අනුව ඒ ක්‍රියාකාරකම් සිදු කිරීම ඉතාම වැදගත්. අපට නිවැරදිව මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ප්‍රධාන වශයෙන්ම ජීවයාන්ත මූලධර්ම දෙකක් බලපාන බව ඔයාලා දන්නවද? අපි සිදු කරන සෑම ක්‍රියාකාරකමකටම මේ ජීවයාන්ත මූලධර්ම බලපානවා. ප්‍රධාන වශයෙන්ම වෘත්ත කේන්ද්‍රය, ඒ වගේම සමබරතාවය කියන මූලධර්ම දෙක තමයි අපිට නිවැරදි ඉරියව්වලට බලපාන්නේ. දැන් අපි මුලින්ම බලමු වෘත්ත කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා. ඔයාලා දන්නවද දුවේ පුතේ? ඕනෑම වස්තුවක්, ඒ වගේම අපේ සිරුර අංශු රාශියකින් තමයි හැදිලා තියෙන්නේ. මේ සෑම අංශුවකටම බරක් තියෙනවා. මේ සියලු අංශුවල බර යම් කිසි ලක්ෂයක් වටා ඒක රාශී වෙලා ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ ලක්ෂයට තමයි අපි ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. හරිද? කෙටියෙන් කිව්වොත් ඕනෑම වස්තුවක හරි මිනිස් සිරුරේ හරි බර ක්‍රියා කරන ලක්ෂය එහි ගුරුත්ව කේන්ද්‍රය වෙනවා. වස්තුවක වගේ නෙමෙයි, පුද්ගලයෙක් එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වෙනකොට ඒ පුද්ගලයාගේ ශාරීරික ඉරියව් අනුව ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම තාවකාලිකව වෙනස් වෙනවා. අපි උදාහරණයක් ගමු. මෙහෙම අත් දෙක සිරුර දෙපසින් පහළට හෙලා කෙලින් ඍජුව සිටගෙන ඉන්න පුද්ගලයෙක්ගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටලා තියෙන්නේ ඒ පුද්ගලයාගේ සිරුරේ උසින් 56%ක් විතර පාදවල සිට ඉහළින්. එහෙම ඍජුව සිටගෙන ඉඳිද්දී ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම සාමාන්‍යයෙන් මම ඔයාලට කියපු විදිය වුණාට ශරීරය පවත්වා ගන්න ඉරියව්ව අනුව ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම තාවකාලිකව වෙනස් වෙනවා. පොදුවේ ගත්තහම පිරිමි අයගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩා පහළ මට්ටමක කාන්තාවන්ගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටනවා. ඔයාලට ඒක වඩාත්ම පැහැදිලි වේවි 10 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පෙළ පොතේ 25 වන පිටුවේ උඩින්ම තියෙන 3.3 රූපයට අදාළ රූප සටහන් බැලුවාම. ඒ සෑම රූප සටහනකින්ම පැහැදිලි වෙන්නේ ශරීරයේ ඉරියව් වෙනස් වීමත් එක්ක ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම තාවකාලිකව වෙනස් වෙන බව. මේකට හේතුව මොකක් වෙන්න පුළුවන් කියලාද පුතාලා හිතන්නේ? බරෙහි පැතිරීමේ වෙනස නිසා තමයි මෙහෙම ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම තාවකාලිකව වෙනස් වෙන්නේ. අපි මෙහෙම හිතමු. ඔය රූප සටහනේ සී රූපය අනුව අත් දෙපසින් තබාගෙන හිටගෙන ඉන්න පුද්ගලයෙක් අත් ඉහළට එස වූ විට වැඩි බරක් පැතිරෙන්නේ සිරුරේ ඉහළට. එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ඉහළ යනවා. දැන් මම කිව්ව උදාහරණ වලින් ඔයාලට මේ ගුරුත්ව කේන්ද්‍රය කියන ජීවයාන්ත මූලධර්මය පිළිබඳව පැහැදිලි අදහසක් ලැබුණා කියලා මම හිතනවා. හරි දුවේ පුතේ, දැන් අපි බලමු ජීවයාන්ත මූලධර්මවලට අදාළ අනෙක් සාධකය වන සමබරතාවය කියන්නේ මොකක්ද කියලා. යම්කිසි වස්තුවක් ගැන අපි බලමු. ඒ වස්තුව මත ක්‍රියා කරන සියලුම බලවල සම්ප්‍රයුක්තය ශූන්‍ය වෙනවා නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ සමබරව තමයි පවතින්නේ. මම නැවතත් කියනවා නම් වස්තුවක් මත ක්‍රියා කරන සියලුම බලවල සම්ප්‍රයුක්තය ශූන්‍ය වෙනවා නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ සමබරව තමයි පවතින්නේ. ඒක පැහැදිලි කරොත් මම ඔයාලට කලින් පැහැදිලි කරපු ගුරුත්ව කේන්ද්‍රය කියන ලක්ෂ්‍ය වටා එක් දිශාවකින් ඇතිවෙන බලපෑමට සමාන බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්ද ඇතිවෙනවා නම් අන්න ඒ වෙලාවට එම වස්තුව සමබරව පවතිනවා. උදාහරණයක් විදියට ඔයාලා මතක් කරගන්න සීසෝවක් ගැන. සීසෝවක් එහි ආධාරකය මත සමබරවයි පවතින්නේ. සීසෝවේ ගුරුත්ව කේන්ද්‍රයට වම් පසින් මෙන්ම දකුණු පසින් ක්‍රියා කරන බල සමබරව පවතින නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. දැන් හිතන්නකෝ, අපි සීසෝවේ එක් පැත්තකට විතරක් මොකක් හරි ක්‍රමයකට බරක් යදුවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ සීසෝවේ තියෙන සමබරතාවය නැති වෙලා සීසෝවේ ගුරුත්ව කේන්ද්‍රය වටා චලනයක් ඇති වෙනවා. පැහැදිලිද? ඒ වගේම අවුරුදු කාලවලදී බහුලව අපි දකින කඹ ඇදීමේ ක්‍රීඩාවේදී සිදුවන්නේ සමබරතාවයට අදාළ කාරණාව. ඒකෙදි විනිසුරුවරයා විධානය දීමට පෙර කණ්ඩායම් දෙකෙහිම පුද්ගලයින් කඹය අල්ලාගෙන සිටිනවා. ඒ අවස්ථාවේදී කඹය නිශ්චලව පවතිනවා. ඒ කියන්නේ කඹයේ ගුරුත්ව කේන්ද්‍රය වටා එක් දිශාවකින් ඇතිවන බලපෑමට සමාන බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙනුත් ඇතිවන නිසා එක් අවස්ථාවකදී කඹය නිශ්චල අවස්ථාවේ තියෙනවා. විනිසුරු විධානය ලබා දීමත් සමගම සිදුවන්නේ මොකක්ද? දෙපස කණ්ඩායම්වල ඉන්න සාමාජිකයන් තමන්ගේ උපරිම බලය යොදලා කඹය තමා දෙසට ඇදීමක් තමයි සිදු කරන්නේ. එතකොට මොකද වෙන්නේ? කඹයට වැඩි බලයක් යොදන දිශාවට කඹය ඇදී යාමක් සිදුවනවා. ඒ වගේ ඔයාලට එදිනෙදා ජීවිතයේදී ඕනතරම් සමබරතාවය පිළිබඳ අත්දැකීම් ඇති. අපි පාද එක ළඟ තබාගෙන ඉදිරියට බර වෙනකොට මොකක්ද වෙන්නේ? සිරුරේ සමබරතාවය නැති වෙනවා. තනි පාදයෙන් හිටගෙන අත් දෙක විහිදුවලා ඉදිරියට බර වුණා කියලා හිතමු. එතකොට මොකද වෙන්නේ? සිරුරේ සමබරතාවය රැකගන්න අපිට ශරීරයේ කොටස් වෙනස් කරන්න වෙනවා. දැන් අපි හිතමු අපි පාද ඈත් කරලා හිටගෙන ඉන්නවා කියලා. එතකොට අපේ සිරුරට පහසුවක් දැනෙනවා. ඒ කියන්නේ අපේ සිරුරේ සමබරතාවය ඒ වෙලාවේ තමයි තියෙන්නේ. මේ වගේ අත්දැකීම් ඔයාලා ඕනතරම් අත්විඳලා ඇති. පොදුවේ ගත්තහම පිරිමි අයගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩා පහළ මට්ටමක කාන්තාවන්ගේ ගුරුත්ව කේන්ද්‍රය පීතීම නිසා සමබරතාවය රැකීමේදී කාන්තාවන්ට වාසිදායක වෙනවා. අපි දැන් කතා කරපු සමබරතාවය කියන ජීවයාන්ත මූලධර්මය ශාරීරික ඉරියව් පවත්වා ගන්න උදව් වෙන සාධක කිහිපයක් තියෙනවා. ඒ සාධක මොනවාද කියලා පුතාලට ඉදිරි පාඩම් කොටසින් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්තේ නිවැරදි ඉරියව් වලට බලපාන ජීවයාන්ත මූලධර්ම දෙක වෙන ගුරුත්ව කේන්ද්‍රය හා සමබරතාවය ගැනයි. ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ඕනෑම වස්තුවක මිනිස් සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂය. සමබරතාවය කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය වටා එක් දිශාවකින් ඇතිවන බලපෑමට සමාන බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්ද ඇතිවෙනවනම් එම වස්තුව හෝ පුද්ගලයා සමබරතාවයේ ඉන්නවා කියන එක. හරි. දැන් අපි බලමු පුතේ ඔයාලට ලබා දීලා තියෙන ගුරුගෙදර සංගරාවට ඇතුළත් කර ඇති සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට අදාළ ක්‍රියාකාරකම් අංක දෙකට අදාළව ප්‍රශ්න සාකච්ඡා කරමු. පුතාලගෙන් මුලින් අහලා තියෙන්නේ ඉරියව්වක් සඳහා බලපාන ජීවයාන්ත මූලධර්ම දෙකක් සඳහන් කරන්න කියලා. හරි. අපි බලමු මොනවද කියලා. මම අද පාඩම තුලදී ඔයාලා සමග ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කළ දේ තමයි නිවැරදි ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත මූලධර්ම. ඉතින් අන්න ඒ ප්‍රධාන ජීවයාන්ත මූලධර්ම දෙක තමයි මම ඔයාලට පැහැදිලි කරා වගේ ගුරුත්ව කේන්ද්‍රය හා සමබරතාවය කියන මූලධර්ම දෙක. හරි. අපි දැන් ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරමු බලන්න. ඒකෙ තියෙන්නේ පහත සඳහන් ඡේදය සම්පූර්ණ කිරීමට වරහන් තුල ඇති වචන භාවිතා කර ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ දැනුවත් වන්න කියලා. ඉතින් ඔයාලට ඒ ගැන පැහැදිලි වෙන්න වරහන් ඇතුලේ අවශ්‍ය වචන දීලා තියෙනවා. ඔයාලා කරන්න ඕනේ ඡේදයට සුදුසු වචන තෝරා ගන්න එක. හරි. දැන් අපි බලමු ඡේදය දෙස. මුලින්ම ඔයාලට සඳහන් කරලා තියෙන්නේ කිසියම් හිස්තැනක් හෝ සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂය හිස්තැනක් ලෙස හඳුන්වයි කියලා. ඔයාලට මතකද පුතේ, මම පාඩම පටන් ගනිද්දිම ඔයාලට පැහැදිලි කළා ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා. එතනදී මම ඔයාලට පැහැදිලි කරා කිසියම් වස්තුවක හෝ කිසියම් බර ක්‍රියා කරන ලක්ෂය තමයි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ කියලා. එතකොට දැන් බලන්න ඔය හිස්තැන් දෙකට අදාළ පිළිතුරු. එතකොට අපට තෝරගන්න පුළුවන් මුල්ම හිස්තැනට වස්තුවක් කියලා, දෙවෙනි හිස්තැනට ගුරුත්ව කේන්ද්‍රය කියලා. දැන් අපි බලමු ඊළඟ වාක්‍ය කොටස. දෙයත් සිරුර දෙපස තබා සිටින පුද්ගලයෙකුගේ ගුරුත්ව කේන්ද්‍රය ඔහුගේ සිරුරේ පාදවල සිට හිස්තැනක් ඉහළින් පිහිටයි කියලා. එහෙම තමයි සඳහන් වෙලා තියෙන්නේ. පුතාලට මතක ඇති මම ගුරුත්ව කේන්ද්‍රය කොටස සාකච්ඡා කරද්දී ඊට උදාහරණ ලෙස දැක්වුවා මේකට පිළිතුර. මොකද දෙයත් සිරුර දෙපස තබා ඉන්න පුද්ගලයෙකුගේ ගුරුත්ව කේන්ද්‍රය ඔහුගේ සිරුරේ පාදවල සිට 56%ක් ඉහළින් පිහිටන බව. එතකොට ඒ වාක්‍ය ඛණ්ඩයට අදාළ පිළිතුර වන්නේ 56% කියන එක. ඒ වගේම මම ඔයාලට පැහැදිලි කරා අප එදිනෙදා ක්‍රියාකාරකම්වල නිරත වීමේදී තාවකාලික ලෙස අපගේ ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වන බව. මම පුතාලට පෙළ පොතේ සඳහන් රූප සටහන් ඇසුරින් පැහැදිලි කරා මතක ඇති. දැන් අපි බලමු ප්‍රශ්නයේ සඳහන් අනෙක් කොටස. ඒකෙ තියෙන්නේ ශාරීරික ඉරියව් අනුව හිස් තැනක් යේ පිහිටීම වෙනස්සේ කියලා. එතකොට මොකක්ද එතනට එන්න ඕන පිළිතුර? ගුරුත්ව කේන්ද්‍රය. ඊළඟ කොටසේ තියෙනවා ඒ අනුව දෑත් ඉහළට එසවූ විට වැඩි බරක් ඉහළට පැතිරේ. එවිට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම හිස් තැනක් යයි කියලා. මොකක්ද එතනදී වෙන්නේ? මම පුතාලට කලින් මේක පැහැදිලි කරා. දැන් දෑත් ඉහළට එසවූ විට වැඩි බරක් ඉහළට පැතිරෙන නිසා ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ඉහළ යනවා කියලා. එතකොට හිස් තැනට අදාළ පිළිතුර වෙන්නේ ඉහළට කියලා. පුතාල දන්නවද පුද්ගලයෙකුගේ පොළව හා ස්පර්ශව සිටින විට ශරීරයේ ඉරියව්ව වෙනස් වීමත් එක්ක තාවකාලිකව ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වුණාට ගුවනේදී හෝ අභ්‍යවකාශයේදී ඒ වගේ ගුරුත්ව කේන්ද්‍රයේ වෙනසක් සිදුවන්නේ නැහැ කියලා? ඒකට හේතුව මොකක් කියලාද ඔයාලා හිතන්නේ? ඒකට හේතුව තමයි ගුවනේදී ගුරුත්වාකර්ෂණ බලය ඉතාම අඩුවීම. ඒ නිසා එතකොට ඔයාලගේ මේ ඡේදයේ අවසාන වශයෙන් අහලා තියෙන්නේ අන්න ඒ පිළිබඳව. බලමු අපි දැන් පොළව හා ස්පර්ශව සිටින විට ශරීරයේ ඉරියව් වෙනස් වීමකදී ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වුවද හිස් තැනක් මොකක්ද එන්න ඕන ඔය හිස් තැනට? කලින් මම කිව්වා වගේ ගුවනේදී එවැනි වෙනසක් ඇති නොවේ කියලා තමයි එන්න ඕන. හරිද? මම හිතනවා දැන් අපි සාකච්ඡා කරපු කරුණු එක්ක පුතාලට ඉතා හොඳ පැහැදිලි කිරීමක් ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ ලැබුණා කියලා. ඔයාලට තවත් වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් 10 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පෙළ පොතේ 36-37 යන පිටුවල සඳහන් වෙලා තියෙන ඉසව්වලදී ගුරුත්ව කේන්ද්‍රයේ ගමන් මාර්ගය පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන්. හරි දුවේ පුතේ, අපි දැන් බලමු මේ ක්‍රියාකාරකම් කොටසට අදාළ 3 ප්‍රශ්නයේ සඳහන් වෙන්නේ සමබරතාවය යන්න හඳුන්වන්න කියලා. මම ඔයාලට ඒ පිළිබඳව පාඩම තුලදී පැහැදිලි කළා. මොකක්ද සමබරතාවය කියන්නේ කියලා අපි නැවත ඒක මතක් කළොත්, කිසියම් වස්තුවක් මත ක්‍රියා කරන සියලුම බලවල සම්ප්‍රයුක්තය ශූන්‍ය වෙනවනම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ සමබරතාවයේ පවතී කියලා තමයි මම පැහැදිලි කරේ. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය වටා එක් දිශාවකින් ඇතිවන බලපෑමට සමාන බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්ද ඇතිවෙන අවස්ථාවේදී එම වස්තුව සමබරතාවයේ පවතී කියලා. පැහැදිලිද? හරි. දැන් අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරමු. මම දැන් දුවලා පුතාලා එක්ක සාකච්ඡා කරන්න යන්නේ 2020 අපොස උස ආමාන්‍ය පෙළ විභාගයේ පළවන ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න අංක 26 කියන ප්‍රශ්නය දීලා තිබුණේ දැන් ටිකකට කලින් අපි සාකච්ඡා කරපු සමබරතාවය කියන කොටසින්. එය පුතාලා හොඳින් අහගෙන ඉන්න. ඒ ප්‍රශ්නය අහලා තිබුණේ ඇවිදීමේදී හා දිවීමේදී සමබරතාවය රැකගන්නේ කියලා. දැන් පුතාලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි ඇවිදීමේදී හා දිවීමේදී අපේ සිරුරේ සමබරතාවය රැකගන්නේ කොහොමද කියලා? කොහොමද? අපි ඇවිදීමේදී හා දිවීමේදී අපේ අත් වගේම පාද ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට චලනය කරනව නේද? ටිකක් හිතලා බලන්න. එහෙම අත්තාපාද ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට චලනය කලේ නැත්නම් මොකද වෙන්නේ කියලා? අපේ සිරුරේ සමබරතාවය නැතිවෙලා යනවා. අපි ඇදගෙන වැටීමක් සිද්ධ වෙනවා. එතකොට ඇවිදීමකදී ඒ වගේම දිවීමකදී සමබරතාවය රැකගන්න අපට පුළුවන් වෙන්නේ අත් සහ පාද ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය කිරීමෙන්. පුතාලට පැහැදිලි වුණාද? ඒ අහලා තිබුණ ප්‍රශ්නයට පිළිතුර තමයි දැන් මම පුතාලත් සමග සාකච්ඡා කළේ. ඒ අවුරුද්දෙම කෙටි ප්‍රශ්න අතරින් 35 වෙනි ප්‍රශ්නය දීලා තිබුණෙත් සමබරතාවය පිළිබඳව. පුතාලට මතක ඇති මම සමබරතාවය පැහැදිලි කරද්දී සීසෝවක් ඇසුරෙන් ඒ පිළිබඳව පැහැදිලි කළා. ප්‍රකාශ හා හේතු ප්‍රශ්නයක් විදියට ප්‍රශ්නය අහලා තිබුණේ. ඒ වගේම දුවේ පුතේ ඒ අවුරුද්දෙම 36 වෙනි කෙටි ප්‍රශ්නයටත් අදාළ උනේ අපි දැන් සාකච්ඡා කරපු මේ පාඩමේ. ඒ ප්‍රශ්නෙත් අහලා තිබුණේ රූප සටහනක් ඇසුරෙන් ජිම්නාස්ටික් ක්‍රීඩකෙකු ක්‍රියාකාරකමක නිරත වෙනකොට ඒ අවස්ථාවේදී ඔහුගේ ගුරුත්වකේන්ද්‍රය පිළිබඳව. මම පුතාලට මේ අදහසක් විදියට තමයි කිව්වේ මේ පිළිබඳව. සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්න පත්‍රයකදී අපි මේ සාකච්ඡා කරපු කරුණු ආශ්‍රිතව එන්න පුළුවන් විවිධ ආකාරයේ ප්‍රශ්න විදියට. හරි, මම අද දවසේ පුතාලා එක්ක නිවැරදි ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත මූලධර්ම දීර්ඝ ලෙස සාකච්ඡා කරා. ඒ වගේම පුතාලගේ ක්‍රියාකාරකම් පොතට අදාළ ප්‍රශ්න වගේම පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් පැහැදිලි කරා. ඉතින් මම හිතනවා දුවේ පුතේ ඔයාලට මේ පාඩම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබුණා කියලා. ඉතින් තුන්වෙනි පාඩමට අදාළ ඉතිරි කොටස අධ්‍යයනය කරන්න පුතාලට ඉදිරි පාඩමින් අවස්ථාව ලැබේවි. මෙතෙක් වේලා ඔබ සමග රැඳී සිටි මම ගාල්ල අධ්‍යාපන කලාපයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක අශෝකා පුෂ්පාණි පතිරගි.